මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදි වස්තුක ශීරය සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සද්ධින් ආජීවත්ථමක සීලං ධම්මං සාධිවං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සද්ද මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උදක මා හරින් සීතේ සදා උදක මෝ තරින් අයානං දණ්ඩ භය දීතා වාචා දෝෂ භයන්තිතා කස්ස බ්‍රාහ්මන ත්වං භීතෝ සදා උදක මෝ තරි වේධමානී ගත්තේහි සීතං වේදයසේ භුසං ජානන්ති වතමං භෝති පුඤ්ඤේකේ පරිපුඤ්ඤසි කරන්තං කුසලං කම්මං ගුන්ධන්තං කත පාපකං යෝච බුද්ධෝ දහරෝ වා පාපකම්මං පකුම්බති යකාභිසේචනාසෝපි පාපකම්මා පමුච්ඡති. සදහවත් පින්නතුනි, පෞසෝදා හැරීමෙන් පාප කර්මවල විපාක වලින් බේරෙන්න පුළුවන් කියන මතය බුද්ධ කාලයේ හිටි බ්‍රාහ්මණින් අතර පැවතුණා. උදක සුද්ධිය නමින් හැඳින්වෙන ඒ වෘතයට අනුව දවසට දෙතුන් වරක් ගඟක වතුරක බැහැලා ඉඳීමේ පිළිවෙත බමුණන් අනුගමනය කළා. බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ඒ මිත්‍යා වෘතිය ප්‍රතික්ෂේප කරනවා. ඒ පෞසෝදා හැරීම ඒ පිළිවෙත උපහාසයට ලක් කරලා බුද්ධ ශ්‍රාවිකාවක් බමුණෙක් ධර්ම මාර්ගයකට ගත්තු හැටි පැහැදිලි ප්‍රකාශ කරන ධර්ම කතාවක එන ගාථා කීපයකුයි අපි අද මාතෘකා හැටියට තැබුවේ. තේරී ගාථාවේ පුන්නා තේරී ගාථා කියන ඒ තේරී ගාථාවේ සඳහන් ගාථා කීපයක්. උදක මාහරින් සීතේ ඒ ගාථා ඇත්ත වශයෙන්ම ප්‍රකාශ වුණේ පුන්නා කියන දාසිය. අපි මේ නිදාන කතාව කියනවා නම් පළමුවෙන්ම ඒ පුන්නා කියන දාසිය අනේ පිටු සිතානන්ගේ ගෙදර හිටියේ. ඒ තැනැත්තිය පිළිබඳව අතීත කතාන්තර තියෙනවා කොතිකුත්. ඒවා ආනුව නම් පෙනෙන්නේ අතීත බුද්ධ ශාසනවලත් පිළිවෙත් පුරපු තැනැත්තියක්. කිසි මාන්නාධික කමක් නිසා අදාසාත්මයක උත්පත්තිය ලැබුවයි කියලා කියන්නේ. ඉතින් අනේ පිටු සිතානන්ගේ ගෙදර හිටියේ දාසිය නිතර ඔය වතුර ගේන්න ගඟට යනවා. එක දවසක්දා පැන්තොට ගියාම සොත්තිය කියන බමුණා අර උදක සුද්ධි වශයෙන් ගඟේ බැහැලා ඉන්නවා දැකලා තමයි ඔන්න ඔය ගාථා හතර පළමුවෙන්ම ප්‍රකාශ කළේ. පුන්නාව කියනවා, උදක මාහරින් සීතේ සදා උදක මෝතරින් අයියානං දණ්ඩ භයභීතා වාචා දෝෂ භයට්ටිතා. මම සීත කාලයේහි නිතරම වතුර ගේන්න ගිහිල්ලා වතුරේ බැහැලා ඉන්නවා. ස්වාමි දුවලගේ එහෙම නැත්නම් ස්වාමිවරුන්ගේ දඬුවමට බයෙන්, ඔවුන්ගෙන් පැමිණෙන්න පුළුවන් දොස් පැවරි විලට බයෙන්. නමුත් බස්ස බ්‍රාහ්මණ ත්වං භීතෝ සදා උදක මෝතරි වේදමානෙහි ගත්තේහි සීතං වේදේශේ භූසං. නමුත් බ්‍රමුණ, ඔබ කාට බයෙන්ද මේ හැමතිස්සෙම හැමදාම ඇවිල්ලා වතුරේ ගැලිලා ඉන්නේ? දෙව්ලන අත්පා වලින් ඔබ දැඩි සීතලය විඳින බව පේනවා. එතකොට මේ බමුණ කියන දේ තමයි ඊළඟට තියෙන්නේ. ජානන්ති වත මං භෝති පුන්නිකේ පරිපුච්ඡති. පුන්නිකාව එහෙම නැත්නම් පින්වතිය පුන්නා අමතර කියන්නේ, ඔබ දැනගෙනමයි මේ අහන්නේ. මම කරොන්තං කුසලං කම්මං ගුන්ධන්තං කත පාපකං. මම මේ කුසල් කර්ම කරනවා අපාප කර්ම වළක්වමින්, ඒක දැනගෙනමයි ඔබ මේ ප්‍රශ්න කරන්නේ. ඔන්න ඊළඟට ඒක තව පැහැදිලි කිරීමට බමුණ කියනවා, යෝච බුද්ධෝ ධාරෝ ආපාප කම්මං පකුබ්බති දකාභිසේචනා සෝපි පාප කම්මා පමුච්චති. යම් වැඩිහිටි කෙනෙක් හෝ ලදරුවෙක් හෝ දරුවෙක් හෝ පාප කර්මයක් කරනවා නම් දියණෑමෙන් ඒ පාප කර්මෙන් මිදෙනවා. ඉතින් ඔන්න ඔය ඒ මූලිකව ප්‍රකාශ කළ දෙබසයි එතනින් ඒ ගාථා කීපෙන් ප්‍රකට වෙන්නේ. තව ඈතට යනවා මේ දෙන්නගේ සංවාදය. එතකොට මේ පුන්නිකාව ඊළඟට කියනවා, බමුණට ආමන්ත්‍රණය කරලා, දැන් ඔය කියන හැටියට වතුර බැහැල ඉඳීමෙන් පාප කර්ම හේදිල යනවනම් මේ වතුරේ ජීවත් වෙන මැඩියන්, කැස්බන්, ඉදිබුවන්, අනිකුත් මසුන් ආදී දිව්‍ය ලෝකේ යන්න ඕන, සුගතියට යන්න ඕන පාප කර්ම හේදිලා ගිහින්. ඒ වගේම යම් එළුවන් මරණ, කුකුලන් මරණ, මසුන් මරණ අය, ඒ වගේම සොරුන්, ඒ විදිය වදක ඉන්න ආදී පාප කර්ම කරන අයත් ඒ පාප කර්ම වලින් මිදෙන්න ඕන ඔබේ තර්කය අනුව. ඊළඟට කියනවා, ඔබේ පාප කර්ම හේදිලා යනවා නම් ගඟේ නෑමෙන් පිනුත් හේදිලා යන්න ඕන. එතකොට ඒ පින් වලිනුත් ඔබ මගේ හැරෙනවා, පිනුත් නැති වෙනවා ඔබට කියලා. ඊළඟට කියනවා, පමුණ ඔබ යම් පාප කර්ම වලට බය වතුරේ ගැලෙනවා නම් අන්නේ පාප කර්ම නොකර අරින්න කියලා අවවාද කරා. එතකොට ඔන්න බමුණට අවබෝධය ඇවිල්ලා, පුන්නාව ඔබ තමයි මම ආර්ය මාර්ගයට, වැරදි මාර්ගයට ගිය මාව ආර්ය මාර්ගයට ගත්තයි. එයා ගුරු පඬුරු හැටියට මේ රෙදි කඩ මම ඔබට තෑගි කරනවා, පූජා කරනවා කියලා බමුණ කිව්වා. එතකොට පුන්නා දාසිය කියනවා, ඒ රෙදි කඩ ඔබම තබා ගන්න, මට ඒ වැඩක් නෑ. ඔබ පාප කර්ම වලට බය නම් එලිපිට හෝ රහසිගත හෝ පාප කර්ම කරන්න එපා. ඒ වයින් දුවලවත් පැනලා දුවලවත් බේරෙන්න බෑ. අත්ත වශයෙන්ම ඔබ දුකට අකමැති නම් මේ ශාසනයේ මේ ශීලාදිය සමාදන් වෙන්න බුදුන් දහම් සඟුන් සරණ යන්න කියලා ඒ විදිහට අවවාද කළා. ඊට පස්සේ ඒ බමුණා ඒක පිළි අරගෙන ධර්ම කතාවේ දැක්වෙන ආකාරයට තුන්රුවන් සරණ ගියා පමණක් නොවේ, පහුවෙලා ගිහිලා බුදුරජාණන් වහන්සේ හමු වෙලා පැවිද්ද උපසම්පදාව ඉල්ලගෙන අවසානයේදී රහත් වුණ බවත් කියවෙනවා. ඒ තේරී ගාථාවේ අගට දැක්වෙනවා ඒ බ්‍රාහ්මණයා රහත් වුණාට පස්සේ කියාපු ප්‍රීති වාක්‍යයක් හැටියට, බ්‍රහ්ම බන්දු පුරේ ආසින් මම ඉස්සෙල්ලා බ්‍රහ්මයාගේ බන්ධුවරෙක් ඥාතියෙක් පමණයි, අද තමයි මම නියම සෝහං සත්‍ය බ්‍රාහ්මනෝ, අද මම නියම බ්‍රාහ්මණයෙක්. ඒ වගේම මම ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ මේ බමුණන්ගේ වේද ත්‍රිවිද්‍යාව නෙවෙයි, බුදුරජාණන් වහන්සේ දක්වපු ඒ විද්‍යා තුන ප්‍රධාන ඒ අභිඥා තුන. ඒ වගේම මම දැන් නියම විදියටම නහාතක කියන වචනය දක්වනවා, මම තමයි නියම විදියටම පෞසෝදාහරලා පිරිසිදු වුණු කෙනෙක් කියලා රහත් වුණාට පස්සේ ඒ විදිහට ප්‍රකාශ කළා. පුන්නා දාසිය මේ විදියට බමුණෙකු ධර්ම මාර්ගයට ගත්තු බව අහන්න ලැබිලා අනේ පිඬු සිතානන් ඒ පුන්නා දාසිය දාස තත්වයෙන් නිදහස් කළා කියලා කියවෙනවා. ඒ වගේම මේ පුන්නා දාසිය නුවණැති කෙනෙක් බව දක්වනවා. චූල සීහනාද බුදුරජාණන් වහන්සේ වදාළ චූල සීහනාද සූත්‍රය අහලා සෝවාන් වුණු උපාසිකාවක් හැටියට බණ පොත්වල සඳහන් වෙනවා. අන්තිමේදී මේ පුන්නා දාසියත් මණිපිඬු සිටානන්ගෙන් අවසර ලබාගෙන භික්ෂුණී ශාසනයේ පැවිදි වෙලා පටිසම්භිදා සිව්පිරිසෙන් ව්‍යාපත් රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. එතකොට මේ ධර්ම කතාවේ අන්න අර කියාපු බමුණන්ගේ ඒ දිය නෑමෙන් පව් සෝදා හැරීම කියන ඒ වැරදි අදහස බුද්ධ ශ්‍රාවිකාවක් ඒක ඒ බමුණාගේ හිතින් ඉවත් කරලා ධර්ම මාර්ගයට ගත්ත බය පෙන්නුම් කරන්නේ. මේ වගේ සිද්ධි ධර්ම සාහිත්‍ය හුඟක් සඳහන් වෙනවා. තවත් ඒ වගේ එකක් තමයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩවාසය කරන කාලෙක ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩින අතරේ දැක්කා සංඝාරව කියලා බ්‍රාහ්මණයෙක් මේ විදිහටම දියේ ගැලිලා ඉඳීමේ මේ වෘතය අනුව ක්‍රියා කරනවා දැකලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. භාග්‍යතුන් වහන්සේ මේ සංඝාරව බ්‍රාහ්මණයාගේ නිවසට අනුකම්පාවෙන් වැඩම කළොත් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේත් ඒක ඉවසාව දාරලා පසුවදා උදේ වරුවේ මේ සංඝාරව බමුණගේ නිවසට වැඩම කළා. පැන වූ අසුන ඉඳගත්ට පස්සේ බමුණ ආවහම බුදුරජාණන් වහන්සේ ආනවා, බ්‍රාහ්මණය මේ ඇත්තද ඔබ උදේ හවස දියේ ගැලී සිටීමේ වෘතය අනුගමනය කරනවා කියන්නේ? එසේ කිව්වහම එහි කවර ආනිසංසයක් දැකලා දෙහෙම කරන්න කියලා ඇහුවා. එතකොට බමුණ කියනවා මම දවල් කාලේ යම් පාප කර්මයක් කරනවා නම් ඒක හවස අධියට බැසීමෙන් එහෙම නැත්නම් නෑමෙන් ඒ පව් හේදිලා යනවා. රාත්‍රී කාර්යය කරන පාප කර්ම උදේ දියට බැසීමෙන් හේදිලා යනවා කියලා එහෙම බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු අර්ථවත් එක ගාථාවයි වදාළේ. ධම්මෝ රහදෝ බ්‍රාහ්මණ සීල තිත්තෝ අනාවිලෝ සබ්බි සතං පසත්තෝ යත්හාවේ වේද ගුණෝ සිනාතා අනල්ල ගත්තාව තරන්ති පාරං. බොහොම ගැඹුරු අර්ථවත් කෙටි ගාථාවක්. ධම්මෝ රහදෝ බ්‍රාහ්මණ සීල තිත්තෝ අනාවිලෝ සබ්බි සතං පසත්තෝ. ඒ කියන්නේ බ්‍රාහ්මණය නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද මේ ධර්මය සීලේ නැමැති තොටක් ඇති නොකැලැත් වූ විලයි. නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලබන මේ ධර්මය සීලේ නැමැති තොටක් ඇති නොකැලැත් වූ විලයි. යත්හාවේ වේදගුණෝ සිනාතා, ඒ විලෙහි ස්නානය කරපු වේදගු කියලා කියන්නේ එතන බමුණන් නෙවෙයි, නියම ත්‍රිවේදය බුදුරජාණන් වහන්සේ දක්වන විදිහට ඒ අභිඥා තුන ප්‍රධාන මේ පින්න තුන අහලා තියෙනවා. පූර්වේ නිවාසාන ස්මෘති දිබ්බ චක්ඛු ආසවක්ඛය කියන ඒ ඥාන තුන, ඒ අභිඥා තුන මේ ශාසනයේ ත්‍රිවිද්‍යා නමින් හඳුන්වනවා. අන්න ඒ විදිහට ත්‍රිවිද්‍යාවෙන් සම්පූර්ණ වූ ඒ රහතන් වහන්සේලා යත්හාවේ වේදගුණෝ සිනාතා, අර කියාපු විලේ නාලා, විලේ නෑවට මොකද ඔන්න ඊළඟට ඊළඟ පදයෙන් කියන වටිනා අදහසක්, අනල්ල ගත්තාව තරන්ති පාර, පරතරට යනවා නොතෙත් වූ සිරුරින්. එතකොට නොතෙත් වූ සිරුරින් පරතරට යනවා. ඒ කියන්නේ මේ ශාසනයේ මේ ධර්මය නැමැති විලේ, එහෙම නැත්නම් ජලාශයේ පැන් තොටක් වැනි සීලය, ඒ සීලයේ පැන් තොටක් ඒකෙන් ස්නානය කරාම නොතෙත් වූ සිරුරින්ම නිවන් පරතරට යන්න පුළුවන් කියලා මේ ගාථාව අහලා අර බමුණා ඒ තමන්ගේ වැරදි අදහස් අතහැරලා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වුණා, පිවිහිමෙන් උපාසක බවට පත් වුණා කියලා ඒ ධර්ම කතාවේ සඳහන් වෙනවා. ඉතින් මේ වගේ තවත් වටිනා අවස්ථාවක් සඳහන් වෙනවා මැදුම් සංගියේ වත්ථූපම කියන සූත්‍රයේ. ඒ සූත්‍රය ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට වදාළ සූත්‍රයක්. සිත පිරිසුදු කිරීම පිළිබඳව වත්ථූපම කියලා කියන්නේ පින්වතුනි වස්ත්‍රය උපමා කරගත්තු සූත්‍රයක්. එතෙන්දී මේ සූත්‍රය ආරම්භ කරන්නේ බුදුරජාණන් වහන්සේ මහණෙනි යම්කිසි අපිරිසිදු එහෙම නැත්නම් පැල්ලම් ගැසුණු වස්ත්‍රයක්කට රතු නිල් කහ වැනි වර්ණයක් යෙදුවොත් යම් රදවෙක් ඒ කාලේ රජක කියලා කියන්නේ ওই වස්ත්‍ර පාට කරන සායම් කරන කෙනෙක් එබඳු කෙනෙක් ඒ කිරිටි වස්ත්‍රයකට සායම් යෙදුවොත් ඒ වස්ත්‍රය ඉතාමත්ම අපිරිසිදු ස්වභාවයෙන් නැත්නම් හොඳට ඒ සායම ඇතුළට ගන්නේ නැහැ ඒක කිලිටි ස්වභාවයක් දරනවා සිත් පිනවන තත්වයකට නෙමෙයි ඒ ඊළඟට ඒ වස්ත්‍රය අන්තිමටම කළු පාට දෙයක් බවට පත් වෙනවා එහෙම නැත්නම් විවර්ණ තත්වයට පත් වෙනවා මොකද ඒකට හේතුව වස්ත්‍රය අපිරිසිදු නිසා එසේම මහණෙනි ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සිත අපිරිසිදු වීම තුලින් දුගතිය බලාපොරොත්තු විය හැකි එතකොට අර වස්ත්‍රය අපිරිසිදු වීම කියන එකට උපමා කළේ සිත අපිරිසිදු වීම. ඒකෝ සිත අපිරිසිදු වීම නිසා අර වස්ත්‍රය අපිරිසිදු වීමෙන් පස්සේ ඒකට කොයිතරම් වර්ණ යෙදුවත් හොඳට වර්ණය අල්ලන්නේ නැහැ, සාය මාල්ලන්නේ නැහැ. ඒ වගේ සිතක් අපිරිසිදු නම් දුගතියට යාමට හේතු වෙනවා. ඊළඟට අනිත් පැත්තට කියනවා වස්ත්‍රය පිරිසිදු නම් පිරිසිදු වස්ත්‍රයක් නම් පැල්ලම් ආදී නැති වස්ත්‍රයක් නම් අර රදවේක් ඒකට සායම් යෙදුවාම හොඳට සාය මාල්ලනවා හොඳට වර්ණවත්ව ඒ වස්ත්‍රය වර්ණවත් තත්ත්වයට පත් වෙනවා ඒ වගේ අපිරිසිදු නො වූ එහෙම නැත්නම් පිරිසිදු සිතක් ඇති කල්හි සුගතිය බලාපොරොත්තු විය හැකි කියලා එහෙම ප්‍රකාශ කළා ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මොනවද මහණෙනි උපක්ලේශ සිතට තියෙන උපක්ලේශ ඊළඟට ඒ උපක්ලේශ ලේඛනයක් වශයෙන් දක්වනවා අභිජ්ජානම් වූයේ විෂම ලෝභය, ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව, මානය, මදේ, ප්‍රමාදය ආදී වශයෙන් සිතට උපක්ලේශ වන ධර්ම ලේඛනයක් දක්වලා ඊළඟ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සූත්‍රයේ යම් කෙනෙක් ආර්ය ශ්‍රාවකෙක් ඒවා අඳුනගෙන ඒ උපක්ලේශ ධර්ම අඳුනගෙන ඒවා ඉවත් කරලා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වශයෙන් භාවනාවක් කරලා සිත තැන්පත් කරගෙන සමාධිමත් කරගෙන ඊළඟට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන ඒ සතර බ්‍රහ්ම වීරණවල ඒවයිනුත් සිත ඒ සත්වවලට පත් කරගෙන සිත දියුණු සත්වවලට පත් කරගෙන අවස්ථානයේ විදර්ශනාවඩලා නිවනටපත් වුණාට පස්සේ ඔන්න බුදුරජාන් වහන්සේ විශේෂ වචනයක් කියනවා. ඒබඳු තැනැත්තා ඒ කියන්නේ ඒ ධර්ම මාර්ගයේ ගමන් කළා රහත් වුණ තැනැත් බුදුරජාන් වහන්සේ හඳුන්වන්නේ සිනාතෝ අන්තරේන සිනාන ඇතුළත නෑමකින් නෑව කෙනෙක් කියලා. දැන් අර බාහිර නෑමක් නේ අර බමුණන් කරන්නේ ගඟේ ගැලී සිටින්නේ බුදුරජාන් වහන්සේ දක්වන්නේ සිනාතෝ අන්තරේන සිනානේන ඇතුළත ස්නානයකින් අභ්‍යන්තර ස්නානයකින් පිරිසුදු වෙනා හැටියට අන්න එතකොට මේ පින්නතුන්ට යමක් හිතා ගන්න පුළුවන් බමුණන්ගේ අර බාහිර වෘත ආදීන් ඒ බලාපොරොත්තු වන පාරිශුද්ධිය වගේ දෙයක් නෙවෙයි මේ අපේ ධර්මය තුළ තිබෙන්නේ ඇතුළත සිත පිළිබඳව ඇතුළතින්ම ස්නානය කිරීමක් ඉතින් ඊළඟට ඒ දේශනාව අවසාන එතන සූත්‍රයේ තියෙන හැටියට මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ඒ ටික කියලා ඉවර වෙනකොට ඒ ළඟ හිටියලු සුන්දරික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා මේ බ්‍රාහ්මණයා එක අහන් ඉඳලා අහන බුදුරජාණන් වහන්සේගෙන් භවත් ගෞතමය ඔබ යනවද මේ ඒ ගංගා කීපයක නම් කියලා ඒ ගංගාවල නාන්න යනවද කියලා එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒකේ නිෂ්ඵලතාවය පෙන්නවා බමුණ ඒ වගේ ඒ නෑම තුලින් අර පාප කර්ම කරපු කෙනෙකුගේ ඒ පාප කර්ම නැති වෙලා යන්නේ නෑ මෙන්න මේ ධර්මය තුලම ස්නානය කරන්න ඒ වගේම බමුණ මේ අර කියාපු චිත්තක්ලේශ දක්වනවා ඊළඟට පරපණ නැසීම හොරකම් කිරීම ආදී ඒ උපක්ලේශ ධර්ම හිතෙන් ඉවත් කරලා මේ ඇතුළතින් මේ ධර්මයම නාන්න කියලා ඒ විදිහට ගාථා ආදියකින් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරාට පස්සේ අර බ්‍රාහ්මණයා තමන්ගේ වෘත්තය අතහැරලා ඊළඟට කියවෙන්නේ බුදුරජාන් වහන්සේ වෙත පැවිදි වෙලා අන්තිමට උපසම්පදාත් වුණයි කියලා. ඒ වෘත්තය අතහැරලා. ওই වගේ සිද්ධි ධර්මයේ බොහොමිට සඳහන් වෙනවා. තවත් ඒ වගේම වටිනා කතාවක් තමයි අර බ්‍රාහ්මණ වෘතයත් අපේ ශීල. මොකද සීල වෘත ආදී වචනය මේ ශාසනෙත් ව්‍යවහාර වෙනවා. නමුත් මේවායේ ඇතුළත වෙනස අඳුනගන්න එක මේ පින්නතුන්ට උපකාර වෙන්න පුළුවන්. ඒකට තවත් හොඳ නිදර්ශනයක් තමයි ඒ සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා. දැන් මේ පින්නතුන් අහලා තියෙන බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණ අවස්ථාවේදී ඒ අවසාන ආහාරය එහෙම දුන්නේ චුන්ද කර්මාර පුත්‍රයයි කියලා. චුන්ද කර්මාර පුත්‍ර කියන්නේ සුන්ද නැමැති කම්මල් කරුවා. සං කරුවෙක් හැටියට එතන අපිට අඳුන ගන්න තියෙන්නේ. එතකොට ඒ චුන්ද කර්මාර පුත්‍රයා පළමුවෙනි වරට බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය අවස්ථාව මෙහෙමයි දැක්වෙන්නේ. ඒ චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹවණයක් තිබුණා පාවානුවර. එතකොට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පාවානුවරට වැඩම කළා. චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹවණේ වැඩ වාසය කරන අතරේ චුන්ද කර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා එකක් පස්සේ ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ අහනවා, චුන්ද ඔබ කවර ශාස්ත්‍රවරයෙකුගේ පිරිසිදු බව පිළිබඳ දර්ශනයද එහෙම නැත්නම් මතයද ඔබ පිළිගන්නේ කියලා. සෝචෙය කියලා කියන පිරිසිදු බව පිළිබඳ අදහසද ඔබ පිළිගන්නේ කියලා. එතකොට චුන්ද කියනවා, භාග ගෞතමය එතන හඳුනාගත්තේ සාමීනි කියලා කියන සාමීනි යම් ගෞරවකෙත් තිබෙන නිසා සාමීනි. බටහිර දිසාවේ ඉන්න බ්‍රාහ්මණයින් ඔය උදක සුද්ධිය ගිනි දෙව්පිය දීම ආදිය කරන බ්‍රාහ්මණයින් අතර මෙන්න මෙහෙම මතයක් තිබෙනවා. ඒ අය පිරිසිදු වීම පිළිබඳ යම් කිසි මතයක් ඉදිරිපත් කරනවා. අන්නේ පිරිසිදු වීමටයි පිරිසිදු වීම පිළිබඳ අදහසයි මම අනුමත කරන්නේ. එහෙම නැත්නම් මම පිළිගන්නේ කියලා චුන්ද කර්මාර පුත්‍රයා ප්‍රකාශ කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනෝ, හොඳයි ඒ බ්‍රාහ්මණයින් කවර අන්දමේ පිරිසිදු වීමක්ද ශ්‍රාවකින්ට උගන්වන්නේ? ඔන්න එතකොට චුන්ද කර්මාර පුත්‍රයා කියනවා, ඒ බ්‍රාහ්මණයින් තමන්ගේ ශ්‍රාවකයාට මෙන්න මෙහෙම අවවාද කරනවායි. උදේ නැගිට හැටිය, ඒ උදේ ඇඳෙන් නැගිට හැටිය ඉස්සෙල්ලාම පොළව අල්ලන්න, පොළව ස්පර්ශ කරන්න. මේ පිරිසිදු වීමේ ක්‍රමයක් හැටියට පොළව ස්පර්ශ කරන්න බැරි වුණොත් අමුගම ස්පර්ශ කරන්න. අමුගම ස්පර්ශ කරන්න බැරි වුණොත් ඒක කරන්නේ නැත්නම් නිල් තන ස්පර්ශ කරන්න. බුක්ත විදිය පිරිසිදු කිරීමේ අදහසක් මේ තියෙන්නේ. නිල් තන ස්පර්ශ කරන්න බැරි වුණොත් ගිනි දෙවියා පුද, ගිනි දෙවියා කියලා කියන්නේ ගින්න, ගින්නට පරිචාරය කියන්නේ ගින්න පවත්වා ගැනීම. එකක් බ්‍රාහ්මණීන් ගිනි දෙවි පුදයට අදාළ දෙයක්. ගිනි දෙවි පුද කරන්නේ. ඒකත් කරන්න බැරි වුණොත් සූර්ය නමස්කාරය කරන්න. සූර්ය නමස්කාරයක් කරන්නේ නැත්නම් දවසට තුන් වරක්, දෙවරක් නෙවෙයි එතෙන් දිත් කියවෙන හැටියට, උදේ දවල් සවස වෙන වැඩක් නැහැ. උදේ දවල් සවස කියන අකාල තුනේම ගඟක ගිහිල්ලා බහැලා ඉන්න ඕන පෞසෝදාහර පිරිසුදු වීම. ඔන්නෝ පිරිසුදු වීමේ ක්‍රම හයක් එතන දක්වනවා. උදේ නැගිට හැටිය පොළව අල්ලනවා, ආම ස්පර්ශ කරනවා. ඒක නැත්නම් ඒක බැරි වුණොත් අමු ගොම අල්ලනවා. ඒක බැරි වුණොත් අර නිල්තන අල්ලනවා. එහෙමත් නැත්නම් ගින්නට සත්කාර කරනවා. එහෙමත් නැත්නම් සූර්ය නමස්කාරය. එහෙමත් බැරි වුණොත් ඔන්න දවසට තුන් වරක්. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, චුන්ද ඒ ඔය බ්‍රාහ්මණයින්ගේ පිරිසිදු බව අදහස වෙනමයි, මේ ආර්ය විනය, ආර්ය වෙල කියන්නේ මේ ශාසනය, මේ ශාසනයේ පිරිසිදු බව පිළිබඳ අදහස වෙනමයි. ප්‍රශ්නයකට ඉඩ තියලා බුදුරජාණන් වහන්සේ ඒ වාසේ ප්‍රකාශ කළා. එතකොට චුන්ද කුතුහලයේ ඇති වෙලා අහනවා, භාග්‍යතුන් වහන්සේ කියන්න මම දැනගන්න කැමති මේ ආර්ය විනය තියෙන පිරිසිදු බව පිළිබඳ අදහස මොකක්ද කියලා. ඔන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, චුන්ද මේ ආර්ය විනයට අනුව, මේ ශාසනයට, ශාසනීය අදහසට අනුව ඉස්සෙල්ලම කියනවා බුදුරජාණන් වහන්සේ පිරිසිදුකම නෙවෙයි අපිරිසිදුකම ගැන. අපිරිසිදුකම් තුනක් තියෙනවා. අසෝචෙය කියලා කියන්නේ, සෝචෙය කියන්නේ පිරිසිදුකම, අසෝචෙය කියන්නේ අපිරිසිදුකම. අපිරිසිදුකම් මේ ශාසනීය අදහස ඉගැන්වීම අනුව තුනක් තිබෙනවා. ඒ කයින් අපිරිසිදුකම් තුනයි, වචනෙන් අපිරිසිදුකම් හතරයි, සිතින් අපිරිසිදුකම් තුනයි. මේ පිළිබඳව හිතා ගන්න පුළුවන් මේ කියන්නත් කලින් සමහර විට. ඊළඟට මොකක්ද මොකක්ද කියන බුදුරජාණන් වහන්සේ ඒ කාරණා වෙන වෙනම තේරුම් කරලා දෙනවා. කයින් අපිරිසිදුකම් අසෝචීය කියලා කියන්නේ අපිරිසිදුකම් තුන මොනවද? අර ප්‍රාණඝාතයේ සතුන් මැරීම, ඊළඟට කෙටියෙන් සලකා ගන්න පුළුවන් හොරකම් කිරීම, චාචාරය. ඒවා තමයි කායික කයින් කෙරෙන අපිරිසිදුකම්. වචනෙන් කෙරෙන අපිරිසිදුකම් දැන් මේ අවස්ථාවේ ප්‍රකාශ කළ ආකාරයට බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, සම්ප්‍රප්ලාව, නිෂ්ඵල වචන දෙඩීම්. මනසෙන් කෙරෙන ඒවා දැක හැටියට දක්වන්නේ දැන් මේ පින්තුනේ එක වරද්දලා ගන්න එපා. අභිද්‍යා, අභිච්ඡා කියලා වචනයක් තියෙනවා. ඒකේ අදහස විෂම ලෝභය. අවිද්‍යාව නෙවෙයි විෂම ලෝභය. විෂම ලෝභය ඒ මනසින් කෙරෙනවා. විෂම ලෝභයයි ව්‍යාපාද කියලා කියන ද්වේෂයයි. වෛරසිත, අනිත්‍යයට හිංසා කිරීමේ අදහස වෛරසිත. ඊළඟට තුන්වෙනුව දක්වනවා මිත්‍යා දෘෂ්ටිය. අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිත්‍ය. මේ පින්තුන් දන්නවා ඇති ධර්මය අහලා තියෙන අය දස අකුසල හැටියට දක්වන්නේ. එහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා චුන්ද මෙන්න මේවා තමයි එතෙන්දි කියවන දස අකුසල කම්මපත මේවායි දස අකුසල කර්මපත අකුසල කර්මපත 10 මේ කයින් කරන 3යි වචනයෙන් කරන 4යි සිතින් කරන 3යි ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ දස අකුසල කර්මපත වල යෙදිලා ඉන්න පුද්ගලයා අර බමුණන් කියාපු පිරිසුදු කිරීමේ ක්‍රම කළා හෝ නොකළා හෝ අපිරිසුදුකම එහෙමමයි. ඒ බඳු ඒ දස අකුසල කර්මපත ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ අවස්ථාවේ ඒවා අපිරිසුදු පමණක් නෙවෙයි අපිරිසුදු බව තවදුරටත් ඇතිකරන ඒවා. අසුචි චේව අසුචි කරණාච. එතන ගැඹුරු අදහසක් කියන්නේ. ඒ දස අකුසල කර්මපතමත් අපිරිසුදුයි. ඒ වගේම තවදුරටත් අපිරිසුදුකම ඇතිකරන විදිය දේවල්. අසුචි චේව අසුචි කරණාච. එහෙම කියලා ඉන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔය දස අකුසල් කර්මපත නිසා තමයි නිරයක් තිරිසන් ලෝකයක් പ്രേත ලෝකයක් අනිකුත් මේ දුගති තත්ත්ව දකින්න ලැබෙන්නේ. මේ පින්නතුන් හිතා ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා අන්න අර කියාපු ඒ දස අකුසල කර්මපත හේතු කොටගෙන සත්වයින් නිරයට තිරිසන් ලෝකයට ඒ දුගති වලට යන බවයි. ඔන්න ඊළඟට කියනවා ඒකත් පහසුවෙන් හිතා ගන්න පුළුවන් චුන්ද මේ ශාසනයේ තියෙනවා පිරිසුදුකම් 10ක්. අරවට විරුද්ධව බව හිතා ගන්න පුළුවන්. සෝචෙය. මොනවාද මේ පිරිසුකම්? කයින් පිරිසුදුකම් 3යි, වචනෙන් 4යි, සිතින් 3යි. ඒ කයින් 3 කියලා කිව්වේ අරවයින් ඒ ප්‍රාණඝාත ආදීන් වැළකී සිටීම, වේරමණී. එහෙම නැත්නම් පටිවිරතා කියලා කියන ඉන් වෙන්වීම. ප්‍රාණඝාත, අදින්නාදාන, කාමීච්ඡාචාර ආදී ඒ තුනෙන් වෙන්වීම කයින් පිරිසුදු වීම. අර කියාපෝ වචනෙන් කරන වැරදි තුනෙන් බුරුකීම් කේලාම් කීම් පරිස වචන කීම් සම්ප්‍රප්ලාප කීම් ආදීන් වෙන්වීම වචනෙන් කරන පිරිසුදු වීමක් කිනාට අභිජ්ජා කියලා කියන ඒ විෂම ලෝභය විෂම ලෝභය කියලා කියන්නේ දැන් මේ පින්තුන්නේ ලෝභය කියන වචනේ දන්නවා අභිජ්ජා කියලා වෙනම වචනයක් බුදුරජාන් වහන්සේ යොදලා තිබෙන්නේ අපි ඒකට කියන්නේ කෙටියෙන් විෂම ලෝභය කියලා ඒකේ අදහස මේකයි ලෝභය කොහොමත් කාතුලත් යම් යම් මට්ටමකට තියෙනවා නමුත් වඩා විෂම ලෝභය හැටියට කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ වස්තුවක් දැකලා ඒකට ආසා කිරීම. අහෝ අත යම් පරස්ස තන් මම අස්ස කියලා. අනේ මේ අනිත් කෙනාගේ දේ මට ඇත්නම් හොඳයි. ඒක විෂම ලෝභයක්. අන්න ඒකටයි අභිජ්ජා කියලා කියන්නේ. ඒක හිතෙන් හිත ඇතුලේ කෙරෙන දැඩි ලෝභ සිතක්. විෂම ලෝභයක්. ඊළාට ව්‍යාපාද කියන එක කවුරුත් දන්නවා. එතකොට අර කියාපු ලෝභය හිත මෑත් කර ගැනීම. ව්‍යාපාද කියලා කියන ද්වේෂයෙන් හිත මෑත් කර ගැනීම. අර තුන්වෙනිව කියාවේ අතන කියුවේ මිත්‍යා දෘෂ්ටිය. හිත පිළිබඳව වැරදි එක මිත්‍යා දෘෂ්ටිය. මෙතෙන්දි කියන්නේ සම්මා දිට්ඨිය. දැන් අර හිතෙන් කෙරෙන අසුචි හැටියට අපිරිසුදු දේවල් හැටියට කිව්වේ විෂම ලෝභයයි, ద్వේෂයයි, මිත්‍යා දෘෂ්ටියයි. ඊළඟට පිරිසුදුකම හැටියට දැක්ුවේ ඒ විෂම ලෝභයෙන් හිත මෑත් කර ගැනීමත්, ద్వේෂයෙන් හිත මෑත් කර ගැනීමත් සම්‍යක් දෘෂ්ටිය. එතන සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ එක නෙවෙයි. දැන් මේ පිනතුන් අහලා ඇති දස වස්තුක සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒ අර ලෞකික වශයෙන් බලනකොට කුසල් කර්ම කිරීමට මූලික වන දන් දීම ආදී ඒවයි විපාක තිබෙනවා මමෙක් ඉලක්ක පීයක් ඇත මෙලොවක් ඇත පරලොවක් ඇත ආදී වශයෙන් තිබෙන ඒ කුසල් කර්ම වලට උපකාර වෙන සම්මා දිට්ඨිය. ඒකයි අර පිරිසුදු හැටියට දන්නේ. ඒක පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා චුන්ද මේවා තමයි දස කුසල කම්මපත. අර ඉස්සෙල්ලා කියාවේ දස අකුසල කම්මපත. මේවා දස කුසල කම්මපත. එතකොට මේ දස කුසල කම්මපත පිරිසිදුයි ඒ වගේම පිරිසිදු බව ඇති කරන සුළුයි. පිරිසිදු වගේම පිරිසිදු බව ඇති කරන සුළුයි. මෙන්න මේ දස කුසල කම්මපත නිසා තමයි දිව්‍ය ලෝකයක් දකින්න ලැබෙන්නේ. මනුෂ්‍ය ආත්ම භාවයක් දකින්න ලැබෙන්නේ. ඒ වගේම සුගති. සුගති වල සත්වයින් උපදින්නේ මෙන්න මේ දස කුසල කම්මපත නිසා. මේ දේශනාව විශේෂයෙන් අපි එදිනදා ජීවිතයත් මතක තබා ගත යුතු තරම් වැදගත් කාරණයක්. මේ චුන්ද මුල් කරගෙන මේ මතුනේ. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර බ්‍රාහ්මණින්ගේ වෘත බාහිර වශයෙන් කය පිරිසුදු කර ගැනීමෙන් පාප කර්ම වලින් මිදීම පිළිබඳ ඒ ක්‍රමයක් තිබෙන්නේ ඒවෙන් ඉගෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ යම කිස්සෙම සිතට මුල් තැන දෙන්නේ චිත්තෝපක්ලේශ සිත පිළිබඳව ඒකට අනේක මේ ධර්මයේ දැන් සීලාදී ගුණ ධර්ම කියනකොට මේ පින්නතුන් අහලා තිබෙනවා සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහායි මීට කලින් අවස්ථාවල අපි ඔය රත්නිනීතාදී සූත්‍ර වලින් පෙන්වුවා කළා මේ ධර්මයේ තිබෙන්නේ අර අන්‍යාගමික වෘත වගේ දැඩිව ග්‍රහණය කරගත්තු දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කරගත්තු එකක් නෙවෙයි පටිච්ච සමුප්පාද ධර්මයට අනුව එකකින් එකකට එකකින් එකකට උපකාර වෙමින් නිවන් කරා යන ගමනක් මෙතන තියෙනවා නිවන කියලා කියන්නේ සියලුම ඇලුම් බැඳුම් වලින් සිත මුදා ගැනීම විමුක්තිය විමුක්තිය කරා යන ගමන සඳහා යම් යම් දේවල් අවශ්‍ය වෙනවා. ඔක්කොම අතහැරලත් බෑ. එතකොට ඒක මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්නේත් ඒකයි. ඉතින් ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ දෙන දක්වනවා ඒ රතවිනිතාදී සූත්‍රවල බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඒ ශ්‍රාවකින් ප්‍රකාශ කරනවා, පෙන්වුම් කළ දෙනවා අපට. සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහායි. එතන මේ වචන කීපය අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් සීලය පිරිසුදු කර ගැනීමේ පරමාර්ථය හිත පිරිසුදු කර ගැනීම. ඊළාට හිත පිරිසුදු කරගන්නේ මොකටද කියලා ඇහුවොත් ඒකට බුදුහාමුදුරු කියන්නේ ඒ හිත පිරිසුදු කරගන්නේ අපේ දැක්ම, දෘෂ්ටිය, හරි දැක්ම ඇති කරගන්න. අපිරිසුදු සිතින් අපට හරියට පේන්නේ නැහැ. එතකොට අපේ දෘෂ්ටිය හරි ගාස ගන්නයි චිත්ත පාරිශුද්ධිය ඕනේ. ඉතින් ඒකයි සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තා. චිත්ත විසුද්ධි යාවදේව දිට්ඨි විසුද්ධත්තා. දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය පිරිසුදු කරගන්නේ මොකටද? යායුතු මඟ නොයායුතු මඟ දැනගන්න. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි. යායුතු මඟ නොයායුතු මඟ කියන එක තෝරා බේර ගැනීමටයි අපේ දෘෂ්ටිය පිරිසුදු කරගන්නේ. ඊළාට යායුතු මඟ නොයායුතු මඟ ඒක ගැන පිරිසුදු කරගන්නේ මොකටද කියලා ඇහුවත් කියන්න වෙන්නේ ප්‍රතිපදාව, ගත යුතු ප්‍රතිපදාව. මිසක දෙගිඩියාවකින් තොරව ගමන් කිරීම යම් ප්‍රතිපිළිවෙත් මාර්ගයක් සඳහායි මේ ඒක ඕන වෙන්නේ. මේකකින් එකට උපකාර වෙන්නේ. එතකොට ඒක අර මග නොමග පිළිබඳව දැන ගැනීම අපට අවශ්‍ය වෙන්නේ අප විසින් ගත යුතු එහෙම යෙදිය යුතු ප්‍රතිපදාව පිළිබඳව නිසක වීමට. ප්‍රතිපදාව පිළිබඳ ඥාන දර්ශන විසුද්ධි. ඊළඟට ප්‍රතිපදාවේ කෙලවරක් තියෙන්න ඕන. ප්‍රතිපදාවත් කියනක හැමදාම යන ගමනක් නෙවෙයි. ඒක කෙලවර ඥාන දර්ශනය. නිවන සඳහා උපකාර වෙන, නිවන සඳහා උපකාර වෙන විදර්ශනා ඥාන ආදී මතු කර ගැනීම සඳහා. එතකොට විදර්ශනා ඥාන ආදී මතු වෙනකොට ලෝකේ යථා තත්ත්වය බුදුරජාන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණිය අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණිය අවබෝධ වෙනකොට එතන තියෙන විමුක්තිය නිවන. එතකොට ඒතේ නිවන කියලා කියන්නේ එතන අනුපාදා විමුක්ඛෝ කියලා කියනවා. කිසිවක් අල්ලා නොගත් විමුක්තිය සඳහා. ඔන්න ඔය විදිහේ මහා ගැඹුරු ධර්මයක් මේකේ තියෙන්නේ. ඒක නිසා අර බමුණන්ගේ වගේ දෘෂ්ටි හැටියට ග්‍රහණය කරගෙන යන ගමනක් නෙවෙයි. එකකින් එකකට උපකාර වෙන. දැන් මේ කියාපු ධර්මකාරණය පැහැදිලි කරන උපමාව කලින් අවස්ථාවකත් අපි මතක් කළා. ඒ අර පසේනති කොසල් රජුරෝ හදිසි ගමනක් වුණාම සවැත් නුවර ඉඳලා සාකේත නුවරට යන්න ඕන වුණාම ඒ කාලේ හැටියට කඩින් කඩ දුවන අශ්වරථ නවත්තලා තියෙනවා හදිසි ගමනකට. ඉතින් අර සවැත් නුවරින් එක අශ්වරථයක නැගලා ඒ අශ්වයින්ට මහන්සි වුණාම එතන යම දෙවෙනි තැන ලෑස්ති වෙලා ඉනවා. තවත් අශ්වරථයක් ලෑස්ති කළා තියෙනවා. අර අශ්වරථය ඇතැරලා ඊළඟකට නගිනවා. ඔහොම ඔහොම ඒකෙන් එකකට ගිහිල්ලා අන්තිමට සාකේත නුවරට ගියාම රජුරුවන්ට කියන්න බෑ, මම කවුරුවත් ඇහුවොත් නෑ, ඒ සාකේත නුවරේ ඉන්න හිතවත් අය නෑ යොන්නේ. එහෙම ඇහුවාම මහරජෝ ඔබ මොන කොහොමද මෙතෙන්ට ආවේ කියලා පළමුවෙනි රතෙන් ආවේ කියන්නත් බෑ, දෙවෙනි එකෙන් ආවයි කියන්නත් බෑ, තුන්වෙනි රතෙන් ආවයි කියන්නත් බෑ, හතර පහ හය රතවලින් ආවයි කියන්නත් බෑ, ඒකකින්වත් ආවේ නැtei කියන්නත් බෑ. සම්පූර්ණ කතාන්තරේ කියන්න ඕන. පළමුවෙනි රතෙන් ඇවිල්ලා යම් අවස්ථාවක දෙවෙනි රතයට නැංගා, ඒකෙන් තුන්වෙනි රතයට. ඔන්න ඔය තියෙන මේ ගැඹුරු උපමාව තුලින් පෙන්වුම් කරන්නේ මේ ධර්මයේ යේ තියෙන ඉතරා ගැඹුරු පැත්ත. මේ හැම එකක්ම ග්‍රහණය දෘෂ්ටි වශයෙන් ඒකට කියනවා මේ පින්නතුන් අහලත් ඇති පරාමර්ශනය කියලා, දෘෂ්ටි පරාමර්ශනය. ඉතින් මේ ශාසනයේ තියෙන ශීලය අපරාමට්ඨ සීලං කියලා කියනවා. පරාමර්ශනය නොකළ දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය කියන දැඩිව අල්ලගත්තේ නැහැ, එකක් එකකට උපකාර වෙන බව තේරුම් ගත්තා. සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහාය. චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය සඳහාය. ඔය විදිහට යන්නේ අවසාන කෙලවර කිසිවක්වත් අල්ලගත්තු නැති සම්පූර්ණ විමුක්තිය, පූර්ණ විමුක්තිය සඳහා. අන්න එහෙම දෙයක් නිසා තමයි මේක අර බාහිර අංගවල නවතින්නේ නෑ මේ ශීලය. එකිනෙකට උපකාර වෙනවා. ඉතින් ඒ කාරණේ නිසා තමයි ඔය එක් අවස්ථාවක මාගන්දිය බ්‍රාහ්මණයා එක කරන සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ බමුණට මේ ශාසනයේ විසුද්ධිය මොකද්ද කියලා, ඔබ ප්‍රකාශ කරන විසුද්ධිය මොකද්ද කියලා මාගන්දිය බ්‍රාහ්මණයා අහුවාම බුදුරජාණන් වහන්සේ කියනවා, න දිට්ඨියා න සුතියා න ඥානේන සීලබ්බතේනාපි විසුද්ධිමාහ. අදිට්ඨිය අසුතිය අඥාන අසීලත අබ්බතා නොපිතේන. මහා පටලැවිලි වගේ උත්තරයක් දෙන්නේ බුදුරජාන් වහන්සේ. මේ ශාසනයේ තියෙන විසුද්ධිය ලබාගන්නේ, පිරිසිදුකම ලබාගන්නේ දෘෂ්ටියකිනුත් නෙවෙයි, ශ්‍රුති කියලා කියන ධර්ම ඥානිනුත් නෙවෙයි, ශ්‍රුතියනුත් නෙවෙයි, මන ඇසීමනුත් නෙවෙයි, ඥානිනුත් නෙවෙයි, සීල ශීල වෘත ආදිය කිනුත් නෙවෙයි. ඒව නැතුවත් නෙවෙයි කියනවා. අදිත්‍ය ආසුත්‍ය අඥාන. බැලු බැල්මට පරස්පර විරෝධී කීමනක් වගේ. එතකොට එයින් අපට පෙන්눔 කරන්නේ මේවා ඇතුවත් බැරි නැතුවත් බැරි විදිහේ තත්වයක් ලෝකයේ තිබෙන්නේ නිවන් ගැන හිතලා බලනකොට ඒක සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය. එතකොට එකකින් එකකට උපකාර වෙනවා මිසක් එකක්වත් දැඩිවල්ල ගන්නෙ නෑ. පළමුනිටත් ඒ රැඳුනොත් ඊළඟට යන්නම බෑනේ. ඒ වගේ. ඒකයි අර ඊළඟට බමුණ හිතුවා මේක මේ මුලාවක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ එකක්වත් අපි දැඩිවල්ල ගන්නෙ නෑ. ග්‍රහණය කරන්නේ නෑ. ඒවයේ ප්‍රායෝගික වටිනාකම අනුව එයින් ප්‍රයෝජනය ගන්නවා මිසක් ශීල විසුද්ධියෙන් ඊළඟට චිත්ත විසුද්ධිය කරා යන්නේ. චිත්ත විසුද්ධියෙන් ත්‍ිට්ඨි විසුද්ධිය. මොන ඒ ධර්මතාව මේ ධර්මයේ පුරාම තිබෙනවා. ඒකට හේතුව අර මේ පින්තුණු තහල ඇති ඔය ධර්මයේ ගැන ගැඹුරින් කල්පනා කරන අය පටිච්ච සමුප්පාද කියලා එකක් තියෙනවා. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන් තුලින් මේ හැම එකක්ම වෙන බව. මම මේ මාගේ කියන අදහස නෙවෙයි දැන තියෙන්නේ. ගැඹුරට එනකොට හේතු ප්‍රත්‍ය රාශියක් පමණයි ගැඹුරින් විග්‍රහ කරලා බැලුවොත්. ඉතින් මෙන්න මේ කාරණේ බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වනවා. මේවා નિરાයාසයෙන් එනවත් නොවේ. යම්කිසි උත්සාහයක් ව්‍යායාමයක් ප්‍රදන්න වෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ඔය විසාඛාවට පූර්වාරාමයේදී විසාඛාවට අරියූපෝසත කියලා කියන ආර්ය උපෝසතය විග්‍රහ කරන අවස්ථාවේදී ප්‍රකාශ කළා සිත පිරිසිදු කිරීම කියන එක උපක්‍රමයකින් උත්සාහයකින් කළ යුත්තක් ඉබේ සිද්ධ වෙන එකක් නෙවෙයි පාරිශුද්ධිය කියන එක උපක්‍රමේන උපක්‍රමයකින් යම්කිසි විශේෂ උත්සාහයකින් කළ යුත්තක් අර වගේ ගිහිල්ලා ගඟේ බහැරෙන් දීමෙන් පව් හේදිලා යන වගේ දෙයක් නෙවෙයි ඊළඟට ඒකට බුදුරජාණන්ස් පෙන්නුම් කරන්නේ උපක්‍රමයෙන් චිත්තස්ස පරියෝධපනා කියලා කියන්නේ පිරිසිදු වීම කෙරෙන්නේ උපක්‍රමික උත්සාහයෙන් කියන්නේ දැන් හිස පිරිසිදු කරන්න ඕනුණත් ඒ උපමාවට බුදුරජාණන් දක්වන්නේ හිස පිරිසිදු කරගන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනා ඒකට අදාළ යම් යම් ද්‍රව්‍ය තිබුණා ඒ කාලේ තිබුණ දේවල් වෙන සඳහන් වෙනවා ඒකත් උපක්‍රමයෙන් කළ යුතුයි ඒ ද්‍රව්‍ය පමණක් නෙවෙයි ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා හිස පිරිසිදු කර ගැනීම සඳහා උපකාර වන ද්‍රව්‍යත් එක්කම ඒ පුද්ගලයාගේ උපක්‍රමයකුත් උත්සාහයකුත් ඒක කෙරෙන්න ඕන ව්‍යායාමයක්. ඒනු හිස පිරිසිදු කරගන්න ලැබෙන්නේ. ඊනාට ඒ වගේම කය පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ. වස්ත්‍ර පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ. එතනත් සඳහන් වෙනවා දැන් මේ කාලේ තියෙන සබන් වගේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වස්ත්‍ර පිරිසිදු කර ගැනීම සඳහා උපකාර වන දේවල් සඳහන් කළා. ඒ දේවල් පමණක් නෙවෙයි. අන්තිමට පුරිසස්සච්ච තජ්ජං වායාම. පුද්ගලයේ කේ සඳහා යෙදෙන ව්‍යායාමයේ උත්සාහය ඒකත් උපකාර වෙනවා. තජ්ජං වායාමංච පටිච්ච ඒක ඒ කාරණා රාශියක් නිසායි වස්ත්‍රයක් උනත් පිරිසිදු කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සඳහන් වෙනවා කැඩපතක් කණ්ණාඩියක් පිරිසිදු කර ගන්නත් ඒකත් ඒ ද්‍රව්‍ය යෙදීම පමණක් නෙවෙයි ඒකට විශේෂ උත්සාහයකුත් දරන්න ඕන. අමුරන් පිරිසිදු කිරිය ගන්නත් වෙන්නේ අන්න ඒ විදිහට බුදුරජාණන් ප්‍රකාශ කරන උපක්කමේන චිත්තස්ස පරියෝධපන සිත පිරිසිදු කර ගැනීම සඳහාත් යම් උත්සාහයක් අවශ්‍යයි. ව්‍යායාමයක් අවශ්‍යයි බේ කරන දෙයක් නෙවෙයි. අන්න ඒ විදිහේ වේපාරිශුද්ධිය පිළිබඳ ධර්මේන අදහස ඉතින් දැන් මේ ශීලයේ ගුණගේ අපි ඔය බොහෝ අවස්ථාවල මතු කළා. ඇතම් කෙනෙක් කියන්න පුළුවන් ශික්ෂාපදවල තිබෙන බැලු බැල්මට පෙනෙන කාරණය අතපය හකුලාගෙන ඉන්න වගේ දෙයක් වේරමණී කියලා මේන් වැළකෙන්නේ කියලා කියන්නේ. නමුත් මේ වැළකීම පිළිබඳ අදහස ඇත්ත වශයෙන්ම සිත පිළිබඳව දෙයක්. ඒක ඔය ධර්මයේ පිළිබඳ පොත්වල දක්වනවා. ශීලය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම චේතනා සීලං චේතසිකං සීලං සිත පිළිබඳ දෙයක්. විරති චෛතසිකය කියලා කියනවා. ආරති විරති පටි විරති කියලා වචන තුනක් යෙදෙනවා. යම් ඒ අකුසල හැටියට තිබෙන එහෙම නැත්නම් පාප කර්ම හැටියට සැලකෙන දේවල් වලින් ඈත් වීම, වෙන්වීම ඒක සිත පිළිබඳ තත්ත්වයක්. ඉතින් අර බාහිර කාරණයක් නෙවෙයි ඒක. ඒක නිසා ඒවයින් වෙන්වීමම වෙන්වීම තුලින්මයි පිරිසුදුකම ඇති වෙන්නේ. දැන් ඒකනේ අර දස කුසල් හැටියට හැඳින්නුවේ අකුසල් වලින් වෙන්වීමයි. ඒකමයි බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලා අපිරිසිදු ටික ඉස්සෙල්ලා මතක් කරලා දුන්නේ. අර චුන්ද ඇහු ප්‍රශ්නවලදී ඉස්සෙල්ලා අපිරිසිදුකම පෙන්නවා. ඒ දැන් තියෙන தত্ত্বය. ඊළඟට ඒක පිරිසිදු කර ගැනීම සඳහා යම් උත්සාහයක් දරන්න ඕන. ඒක තමයි ඔය වේරමණී විරති වෙන්වීම කියලා කියන්නේ. ඉතින් ශීලයක් පුරනවා කියලා කියන්නේ අර බැලු බැල්මට මෙතන තියෙන්නේ යම් යම් දේවල් වලින් වෙන්වීම පමණයි. නමුත් ඒ වෙන්වීම සඳහා යම් උත්සාහයක් වුණ ඒ විරතිය ඒ වෙන්වීම සඳහා යොදන ඒ ශක්තිය තුළින්මයි සිත පිරිසිදු වෙන්නේ. ඒකයි අර බුදුරජාණන් වහන්සේ නොයෙකුත් උපමාවලින් ඒ අවස්ථාවේදී විසාකාවට පෙන්වුවා. ආර්ය උපෝසතයේ මේ විදියයි කියලා. උපක්කමේන චිත්තස්ස පරියෝධපන සිත පිරිසිදු කරගන්න නම් මේ විදිහට කරන්න ඕන කියලා. තවත් ඒ වගේම අවස්ථාවල් මේ නොයෙකුත් සූත්‍ර දේශනාවල මේකට අදාළව තිබෙන දේවල් මේ අපි කියන්නේ. විශේෂයෙන්ම අර බ්‍රාහ්මණ වෘත ආදීනුත් මොකද අපේ ශාසනයේ තියෙන සීල වත ආදී වචන. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අන්න අර පටිච්චසමුප්පාද ධර්මයට අනුව ඒවා පරාමර්ශ වශයෙන්, දෘෂ්ටි වශයෙන් ගල්ලා ගන්නා දේවල් නොවේ. එකකින් එකකට උපකාර කරගatiu දේවල්. හේතුප්‍රත්‍ය සමුදායක් උපකාර කරගෙනයි නිවන් කරා යන ගමන සිද්ධ වෙන්නේ. තවත් වෙනකේ ඒ වගේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ප්‍රතිපදා පිළිබඳව ලෝකයේ තිබෙනවා ආදාල්හා ප්‍රතිපදා, නිජ්ජාමා ප්‍රතිපදා, මජ්ඣිමා ප්‍රතිපදා කියලා ප්‍රතිපදා තුනක් ගැන බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේට වදාලා ආදාල්හා ප්‍රතිපදා කියලා කියන්නේ කාමයන්ගේ කිසි වරදක් නැහැ කියලා. දැන් මේ පිනතුන් අහලා තියෙන කාමසුකල්ලිකා නියෝගේ අන්න ඒ විදිහට ඒ අන්තයක් ගැනීමයි. පංචකාම සම්පත්තිය කිසි වරදක් නැහැ කියලා ඒ වයිම දැඩිව ඒ වයිම ගැලී සිටීම ආගාල්හා ප්‍රතිපදා නමින් හඳුන්වනවා. ඊළඟට දක්වනවා නිජ්ජාමා ප්‍රතිපදා කියලා කියන්නේ එතන ඒ අර සීලාදී ඒ අන්‍යාගමික වෘත නිකාන්ත ආදීන්ගේ බ්‍රාහ්මණින්ගේ හැම තිබුණ වෘත රාශියක් එතන සඳහන් වෙනවා. අවසානයේට කියවෙනවා අර්ධියේ බැසි සිටීමේ කියආපු උදක සුද්ධිගත අන්තරයත් එතන කියවෙනවා. ඒකෝ නිජ්ජාමා ප්‍රතිපදා කියන එක තෝරන්නේ දැඩිව කයට දුක් දීම, පැවීම තුලින් විසුද්ධිය බලාපොරොත්තු වීම. දැන් මේ පිනතුන් අහලා තියෙන වඩා පැහැදිලි වචනය තමයි අත්ති කියලා මතහන්නේ. එතකොට ඒකාන්තයක් තමයි කාමසුකල්ලිකා නියෝගය. ඒ වෙනුවට එතන යොදලා තියෙන්නේ මේ සූත්‍රයේ ආගාල්හා ප්‍රතිපදා. ඊළඟට දෙවෙනුව දක්වන්නේ නිජ්ජාමා ප්‍රතිපදා. දැවෙන, දැවෙන, තවෙන. ඒ විදිය ප්‍රතිපදාවක්. ඒක ඒ අන්තයේ අත්ති කියලා මතහන්නේ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා මජ්ඣිමා ප්‍රතිපදා. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ දක්වන මැදුම් පිළිවෙත එතන විග්‍රහ කරලා තියෙන්නේ. ඒකත් මේ පිණිසුන්ට හිතන්න වටිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නොවේ සතර සතිපට්ඨානය එතන මධ්‍යම ප්‍රතිපදාව නම් දක්වලා තියෙන්නේ. ඒක හුඟක් හිතන්නේ දේවල් තියෙනවා. අපි ලේසියට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. නමුත් ක්‍රියාවට නැගෙනකොට ඇත්ත වශයෙන්ම සතර සතිපට්ඨානෙන් කවුරු කරම්ම කරන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ එතන මධ්‍යම ප්‍රතිපදාව හැටියට මේ සූත්‍රයේ දැක්වුවේ. කායේ කායානුපස්සී, වේදනාසු වේදනානුපස්සී ආදී මේ පිණිසුන් දන්නවා. කායේ කායානුව දැකීම. කායේ කායානුව දැකීම ඉබේ වෙන එකක් නෙවෙයිනේ. මේ පින්නතුන් ඔය දන්නවා සති සතිපට්ඨාන සූත්‍රයේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා වචන රාශිය සතිපට්ඨාන සූත්‍රයේ. මේක නිකන් කරන දෙයක් නෙවෙයි. කායානුව බලනවා කියන එක. සාමාන්‍ය ලෝකයේ කාය දිහා බලන විදියට උනේ. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා වචන රාශියක් තියෙනවා. ඒක තුලින් අපි යමක් තේරුම් ගන්න ඕන. නැත්නම් කය දිහා බලන් ඉන්න කාටවත් පුළුවන්, වේදනා දිහා බලන් ඉන්න කාටවත් පුළුවන්. මේ කරන එකේ අන්න අර කියාපු අර උත්සාහයක්, විශේෂ උපක්‍රමයක්, ව්‍යායාමයක් මෙතනින් හැගෙනවා. ආතාපි කියලා කියන්නේ අර කය රත් කිරීම නෙවෙයි, කය දැවීම නෙවෙයි, කෙලෙස් දැවීම. තපස් කියන වචනේ අතීතේ ඉඳලා ආවේ. තපෝ කියන වචනේ තුල තියෙනවා තැවීම කියන අර්ථය. ඉතින් නියම තපස බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කෙලෙස් දැවීම, නිකන් කය දැවීම නෙවෙයි. මොකද නිගණ්ඨයෙන් අතර තිබුණා දුකෙන්මයි සැපයක් ලබා ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේත් මේ සම්බෝධියට කලින් අර දුෂ්කර ක්‍රියා කළ බව මේ පිනතුන් දන්නවනේ. ඒ කාලේ කවුරුත් පිළිඅරගෙන තිබුණු මතේ ඒකයි. දුක් දීමෙන්මයි සැපක් ලබන්න පුළුවන් කියලා නිකුත් විදිහේ උපක්‍රම වලින් කයට දුක් පමුණුවාගෙන අන්තිම ඒක අත්ති කියලා මතහාන යෝගී අන්තයට ගියා. ඒ වෙනුවටන බුදුරජාණන් වහන්සේ අවසානයේ අර මැදුම් පිළිවෙත මොකද්ද මේ මජ්ඣිමා කියන වචනේ හොඳට මතක තියාගන්න ඕන. දැන් අර ආගාල්හා ප්‍රතිපදාව ඒකාන්තයක්, නිජ්ජාමා ප්‍රතිපදාව තමාන්තයක්. ඒ දෙකට තම සමානව තමයි මේ පින්තුන් අහලා තියෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කාමසුකල්ලිකා නියෝග අත්තකිල මතා නියෝග මේ වචන දෙක වඩා කවුරුද දන්නවා. මෙතන ඒ අර වචන දෙක දාලා තියෙන්නේ මේ අර්ථයෙන්. ඊළඟට ඔන්න මජ්ඣිමා ප්‍රතිපදා. නමුත් වෙනස කවුරුත් බලාපොරොත්තු වෙන අන්දමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඉවර කරන්නේ නැහැ. සතර සතිපට්ඨාණය එතන දක්වනවා. ඉතින් දැන් ඔය අපි තේරුම් කරන්න ගියේ කායේ කායානුපස්සී. කායේ කායානුව බලනවා කියලා කියන්නේ තමා පිළිබඳව හෝ අනුන් පිළිබඳව හෝ නිකන් අඳුන ගන්න කරන එකක් නෙවෙයි ඒක. එතන වචන රාශියක් කියවෙනවා. ඉහෙරති දකිමින් වාසය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා කෙලස්තවන වීර්ණයෙන් කියන එකයි ආතාපි කියන වචනේ දාලා තියෙන්නේ. කෙලස්තවන වීර්ණයෙන් යුක්තව, වීර්යයෙන් යුක්තව. පහිතත්වෝ කියනත් ඒත් වීර්ය සඳහන් වෙන වචනයක්. ප්‍රධාන කියන වචනේ මේ පින්නතුන් අහලා තිබෙනවා. ප්‍රධාන වීර්ය කියලා කියන්නේ උත්කෘෂ්ඨම. දැන් වීර්ය හඳුන්වන වචන රාශියක් තියෙනවා. වායාම, වීර්ය. එයින් උත්කෘෂ්ඨම වචනේ තමයි ප්‍රධාන. උත්කෘෂ්ඨම වීර්ය. පහිතත්ත කියලා කියන්නේ අන්න ඒ අර ප්‍රධාන වීරියෙන් යුක්ත සිතයි පහිතත්තු. එතකොට දැඩිව කෙලෙස් තාවන වීරියෙන් යුක්තව ඊළඟට උත්කෘෂ්ඨම ආදාපි පහිතත්තු. ඊළඟට සතිමත්ව. ඔන්න ඔය විදිහේ වචන රාශියක් තනදලා තියෙන්නේ. විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ලෝකේ අර කියාපු විෂම ලෝභය දොම්නස ආදිය දේවල් සංසිඳුවාගෙන ඒවා යටපත් කරගෙන තමයි මේ සතර සත්‍යපට්ඨානේ පුරුදු කරන්න වෙන්නේ. එහෙම එකකින්ම පෙන්වන්නේ අන මධ්‍යම ප්‍රතිපදාවේදී කයට දුක් දීම නිවේතන බලාපොරොත්තු වෙන්නේ සිත. කිලස් දැවීම ආදී වශයෙන් සිත පිරිසිදු කර ගැනීම. එතකොට ඔන්න ඔය විදිහේ නොයෙකුත් සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ මධ්‍යම ප්‍රතිපදාවත් බමුණන් නිගණ්ඨින් ආදීන්ගේ ගෙන යන ඒ ප්‍රතිපදාවත් අතර වෙනස. මේවා පටලවාගත්තු ශ්‍රාවකයන් ඒ කාලේ හිටියේ ශ්‍රාවකයන් පමණක් නෙවෙයි සමහර විට බමුණන් අන්‍යාගමිකයන් බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි කියන එකමයි කියලා. භාග්‍යතුන් එහෙම නැත්නම් භවත් ගෞතමීන් කියන්නේ අපි කියන එකමයි කියලා බොහෝ අවස්ථාවල විරුද්ධවාදයන් නැගුවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවල පෙන්වා දුන්නේ මේ ශාසනයට එහෙම නැත්නම් මේ ධර්මයට අතිවිශේෂ දෙයක් තමයි පටිච්ච සමුප්පාද ධර්මතාව. හේතු ප්‍රත්‍යයන් තුලයි මේ හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව අන්නර දැන් අර කියාපු රතවිනික සූත්‍රයේ උපමාවත් අනුව හිතා ගන්න පුළුවන්. ශීල විසුද්ධිය එපමණකින්ම ඔක්කොම පිරිසිදු වෙනව නොවේ. ශීල විසුද්ධිය කියලා කියන්නේ මේ පින්නතුන් දන්නවා කය වචන හික්මවා ගැනීම. ඒ හික්මවා ගැනීමට ආධාර වීම සඳහා තමයි අර වේරමණී කියන වචනේ අපි අර බොහෝ විට අවධාරණය කරන්නේ කිව්වේ. වේරමණී වෙන්වීම. ඒකට කිරීම පහසුයි වෙන්වීම අපහසුයි. ඒ සඳහා යම් උත්සාහයක් දරන්නට වෙනවා. අවබෝධයෙන් යුක්තව කරන්නටත් වෙනවා. ඒකට ඒ විරතිය තුල සිත පිරිසිදු වෙන්නේ කොහොමද? දැන් සීලය ඊළඟට අපි සම්පන්ත කරගත්තොත් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය සඳහා කියලා කියන්නේ මොකද්ද? චිත්ත විසුද්ධිය කියලා කියන්නේ පින්නතුනි සමාධියයි. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ ගැඹුරින් ගත්තොත් නීවරණ ඉවත් වුණු අවස්ථාව. නීවරණ ධර්ම කියලා සාමාන්‍යයෙන් අපි සිත ආවරණය කරගෙන නීවරණයේ හැටියට දක්වන ආවරණය කරගෙන තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී නිසා සිතේ තියෙන ඒ එකඟ වීමේ සමාහිත වීමේ ශක්තිය ආවරණය වෙලායි තියෙන්නේ. ඒකට ඒවා ඉවත් කර ගැනීම සඳහා මූලික උපකාර වෙන එකක් තමයි දැන් මේ පින තුන අහලා තියෙන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජඨේ ජඨං කියන ඒ ගාථාව බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක්. මේ සංසාර ගැටලුව විසඳීමට උපකාර වෙන ප්‍රතිපදාව එතන දක්වලා තිබෙනවා. මේ පිනතුන ඔය විසුද්ධි මාර්ග ආදී ග්‍රන්ථ කියවපු කට්ටිය හොඳට දන්නවා. සීලේ පතිට්ඨාය සීලේ පිහිටලා නුවණැති පුද්ගලයා ප්‍රඥාව ඇති පුද්ගලයා චිත්තං පඤ්ඤංච භාවයන් එතන චිත්ත කියලා කිව්වා අන්න අර සමාධි සිත්. දැන් චිත්ත පාරිශුද්ධිය කියලා කිව්වෙත් ඒකයි. ඒකට සීලයක පිහිටලා තමයි සමාධිමත් කර ගන්න පුළුවන් වෙන්නේ. ධර්මයේ එන උපමාවක් නුණත් අපි යම් අවස්ථාවක මේ පිනතුන්ට කියන්න ඇති. මේක දැන් කෙනෙක් සමාධියක් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට වඩාත්ම බාධක වෙන දෙයක් තමයි සමහර විට පසුතැවිලි. ඒ වගේම අනාගත බලාපොරොත්තු හිත තැන්පත් කරගන්න සමාධිමත් කරගන්න තියෙන බාධක. ඉතින් අන්න ඒ බඳු අවස්ථාවල කෙනෙකුට යම්කිසි සීමාවක් තුල සිත තැන්පත් කරගන්න සිද්ධ වෙනවා. පංචශීලයේ හෝ ඒවා දැන් අපි හිතමු කෙනෙක් මුළු ජීවිතය පුරා පංචශීලයේ ශික්ෂාපද කඩලා තියෙනවා. නමුත් යම් කෙනෙක් හරි මාර්ගයට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා නම් අරව ගැන පසුතැවිලි වෙනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පංචශීලයක් සමාදන් වෙනවා. දැන් මේ බමුණන්ට කිව්වෙත් ඒකයි. යම් දුකකට අකමැති නම් ඒ පාප කර්ම වලට බය නම් ඒවයින් වෙන් වෙන්න අදිෂ්ඨාන කරගන්න. එතකොට මේ ශීලාදී ගුණධර්ම තුල තිබෙනවා පැති දෙකක්. අදිෂ්ඨානයයි ආවර්ජනයයි කියලා දෙයක්. අදිෂ්ඨානය කියලා කියන්නේ ඒ අර සීල සමාදානය තුලින් හිතට අදිෂ්ඨානයක් දා ගන්නවා. මේ කාලය තුල දැන් මේ අද දවසේ මේ පින්නතුන් ගෙදර දොරේ ඉන්න අවස්ථාවට වඩා වෙනසක් තිබෙනවා. අදිෂ්ඨාන කරගත්තා. ඒක Tamanට හිතට නගා ගන්න පහසු වෙන තමයි ඔය සිල් රෙද්දක් එහෙම තියෙන්නේ පහසු වෙන්න. ඉතින් අර ඩිංගක් නිඳ ගිහිල්ලා ආයෙත් අවදි වෙලා බැලුවත් හා මං ගෙදර ඉන්නවා වගේ නෙමෙයි සුදු අස්ත්‍රය ඇඳගෙන ඉන්නේ. මම මේ සිල් සමාදන් වෙලා ඉන්න කියලා හිතන හිතට දෙනවා. ඒක බාහිර දෙයක් නෙවෙයි ඒකත් අර හිත සඳහාමයි. ඊළඟට ඒ විදිහට ඒ සිතට සිත පිරිසිදු කර ගන්න උපකාර වෙනවා යම් සීමාවක් දානවා. අද දවසේ එහෙම නැත්නම් මෙතෙක්ේ අතීත කාරණා සම්පූර්ණයෙන්ම නැතත් එතනින් දොරටුවක් දානවා. ඊට මෙහාට ලොකු වෙනසක් මගේ ජීවිතේ වෙනවා කියලා අදිෂ්ඨානයක් කරගන්න අද සිට. දැන් සමහර කියන්නේ දිවිහිම් කොට කියලා සමහරු තුන්රුවන් සරණ යන්නේ ඒ වගේ. මම මේ අද සිට මෙන්න මේ ශික්ෂාපද රකින්නවා, මේ සීල ප්‍රතිපත්ති රකින්නවා. ඒ අදිෂ්ඨානය කළාට පස්සේ බොහොම පහසුයි අර පසුගියාව යටගියාව පිළිබඳ අදහස් ආවත් ඒ මම නෙවෙයිනේ එහෙම නැත්නම් ඒ යටගියාවනේ දැන් අද මං අලුත් මිනිහෙක් කියලා හැම හිතා ගන්න පුළුවන් ඒ අදිෂ්ඨානය ඊළඟට ඒක තුලින් දැන් සමාධිය සඳහා අවශ්‍ය දෙයක් තමයි ප්‍රමෝදය සතුට බොහෝ විට සඳහන් වෙනවා නිවර්ණ ධර්මවල නිවර්ණ කියන ඒ සිතට ආවරණය වී තිබෙන දේවල් ඉවත් වෙනවත් එක්කම කෙනෙකුට ලොකු ප්‍රමෝදයක් සතුටක් ඇති වෙනවා ඒක තුලින් තමයි සිත සමාධිමත් වෙන්නේ මට සමාධිය ඕන කියලා ලබන්න ගන්න ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි සිතේක් තැන්වීම වෙන්නේ විසිරෙන වෙන දේවල් ඉවත් වෙනවා විසිරෙන්න හේතු වෙන්නේ අන්න අර කියාපු පාප කර්ම සතුන් මැරීම හොරතම් කිරීම ආදී දේවල් ඒවයින් වෙනුණු අවස්ථාවේ සිතේ ලොකු තැන්පත් බවක් දැන් ඒව අතීත දේවල් යටගියාවක් හැටියට ඒව අමතක කරන්න පුළුවන් හිතට ආවත් ඊට පස්සේ අර අලුත් සිත අලුත් කර ගැනීමක් එතන බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඒ එතකොට ඒ අදිෂ්ඨානය ඊළඟට ඒකේ ආනිසංසය තමයි ආවර්ජනය ආවර්ජනය කියලා කියන්නේ ඒ එදා එහෙම වුණාට මම දැන් මත්පැන් පාවිච්චි කරන්නේ නැහෙනි එහෙම කියලා ලොකු සතුටක් ඇති වෙනවා දැන් මගේ ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා අන්න ඒ විදිහට ප්‍රමෝදය එහෙම ඒ සිත ප්‍රමෝදමත් වුණ අවස්ථාවේ යොන සිත එකඟ වෙන්නේ එහෙමයි දක්වන්නේ ඒක චීලවිසුද්ධිය හුදෙක් චිත්තවිසුද්ධිය සඳහා කියලා කිව්වොනේ දැන් තේරුම් ගන්න එතන අර චිත්තම් පඤ්ඤංච භාවයන් ආදී තැන්වල චිත්ත කියලා යොදන්නේ සමාධියමයි නියම සිතේ නියම එකඟ වුණු අවස්ථාවේ සමාධියයි එතකොට අර කලින් කියාවු ආකාරයට දැන් හිතා ගන්න පුළුවන් සීලයත් සමාධියත් අතර ඇති සම්බන්ධතාව. ඒකමයි අර සීලය තෝරනකොට නිතරම බාහිර දෙයක් හැටියට නෙමෙයි තෝරන්නේ. චේතනාව, චේතනාව හා සම්බන්ධ දෙයක්, චෛතසික දෙයක්. එතකොට ඒ අදිෂ්ඨානීය එක පැත්තකින් ඊළඟට ඒක නිසා සිත ප්‍රමෝදයටපත් කර ගන්නවා. ධර්මයෙන් උනත් අපි උපමාවක් දුන්නා. දැන් යම් කෙනෙක් භාවනාවට ඉඳ ගන්න බලාපොරොත්තු වෙනා නම් මඩගොඩක තමන්ට ඉඳ ගන්න පුළුවන් ප්‍රමාණයකට පොඩි වේදිකාවක්වත් හදා ගන්නවා කණු 5ක් හිටවලා එහෙම නැත්නම් කණු 8ක් හිටවලා කණු 10ක් හිටවලා අන්න ඒ විදිහේ චින්තනයක් තුළින් හිතා ගන්න පුළුවන් අපි මේ මාසිකට දවසක් හරි මේ විදිය වටිනා ශීලයක් සමාදන් වුණාම දැන් අපිට භාවනාවට ඉඳ ගන්න ඕන හොඳ ආසනයක් තියෙනවා පොහොය 8 සීල් 10 සීල් කියලා ඊට පස්සේ ඒ කරදරයක් නැතුව ඔන්න හිත තැන්පත් කර ගන්න පුළුවන් ඒක තුල අර සතුටු වෙන්නේ අර ආවර්ජනය ආවර්ජනය කියලා ආපහු හැරිලා බලනකොට අර වගේ හිත කලබන දේවල් නෙවෙයි එන්නේ හිත සතුට වෙනක අද දවසේ මම මේ වරයක් ගන්න නේද කියන එක තුල සිත සතුටුමත් වෙනවා අන්න ඔයතර හිතා ගන්න ඕනේ එතකොට මේ යම්ුරු කාරණයක් අපි මේ කෙටියෙන් කිව්වේ අන්න අර ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට මතු කරලා දුන්නේ විමුක්ති මාර්ගය උකයි එහෙම නැත්නම් කවදාවත් බෑ මිනිස්සු අපායෙන් බේරෙන කියලා ඔහොම හිතුවට පවුක හොදලා අරලත් බෑ වෙන ක්‍රමයකුත් නෑ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒකට යම් විවරයක් මතු කරලා දුන්නා මේ සීලයෙන් ඊළඟට ඒ ශීලය තුලින් ඊළඟට සමාධිය මතු කරගෙන සමාධිය තුලින් අර ප්‍රඥාව විදර්ශනාවට එළඹෙන්න පුළුවන් ඒ අවධානය කරන්න පුළුවන් විදිහේ සිත ඒකම් කර තත්වයක් වුණාට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේගේ ත්‍රිලක්ෂණය එතෙන්ට එකතු කරගෙන ඊළඟට මේ ඒක තුලින් තමයි විදර්ශනා ඥාන මතු කරගෙන අම්පිසි අවස්ථාවක් සෝවන් ආදී මාර්ගඵල ලබාගෙන අරහත්ත්වේ කරා යනවා වෙන්න පුළුවන්. ඒකට මේ පින්තුන් කෙටියෙන් සලකා ගන්න අපි වටන් ගත්තේ බමුණන්ගේ අර දිනෑමේ වෘතයෙන්. නමුත් ඒක අපි ඒක එක පැත්තකට දාලා මධ්‍යම ප්‍රතිපදාවත් ඒකත් අතර වෙනස වටහා ගන්න උත්සාහ කරන්න ඕනේ මේ සූත්‍ර කාරණා ආශ්‍රයෙන්. ඉතින් අද දවසේ මේ පින්තුන් මේ තම තමන්ගේ ගෙදර දොරවල් වල නානාවිද කටයුතු ඉවත් කරලා මේ පොහොය අට සීල් එහෙම නැත්නම් දස සීල් ආදී හත් සීලයක් සමාදන් වෙලා මේ අවස්ථාවේ අන්න අර චිත්තවිසුද්ධිය සඳහායි හිත කියලා හිතා ගන්න ඕනේ මේ පිරිසක් එකතු වෙලා මෙච්චර ප්‍රමාණයක් පොහොය අට සීල් රැක්කයි කියන ඒ මාඩම්බරයේ මාන්නේ නොවේතන තියෙන්නේ Taman ගෙම විමුක්තිය සඳහා කය වචන හික්මවා ගත්තා ඒක පිහිට කරගෙන යම් භාවනාවක් කළාන ඒ භාවනාවක් කළාම සමාධිමත් සිතට වැටෙන ධර්මය තමයි යම් අවස්ථාවක මාර්ගඵල කරා යන්නේ එතකොට මේ අපි මේ ඉදිරිපත් කළ දේශනාවත් මේ පින්නතුන්ට ඒ අතින් ප්‍රායෝගික වශයෙන් උපකාර වෙන්නේ නැති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ සතර සතිපට්ඨාන, ඊළාට බොජ්ජංග ධර්ම ආදිය ගැන ඒවායේ ප්‍රායෝගික වටිනාකම් ගැන නිතර මෙනෙහි කළා. ඒ අනුව තමන්ගේ කරගෙන යන භාවනා සාර්ථක කරගන්න මේ පින්නතුන් උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට අද දිනත් මේ තමන් කර මේ අද දින රැක සීලය කරන ලද භාවනා මේ අසන ලද ධර්ම දේශනාව මේ පින්නතුන්ට ඒ මාර්ගඵල අවබෝධයෙන් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුක කෙලවර උතුම් අමා මහ නිවන් ලබා ගැනීමට හේතු වාසනා කියලා ප්‍රාර්ථනා කරගෙන අදිච්චේ සිට අකනිටා දක්වා වූ යම් සත්ව කෙනෙක් මේ බඳු ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය කියලා අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන අනුමෝදන් වීම තුලින් ඒ තමන් ප්‍රාර්ථනීය බෝධි වෙන උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්නේ තවතා සම්මේහි සම්පතං කුණ්‍ය සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධං තුම සම්පදං ආකාශට්ඨා දිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා දිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා දිබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං දුක්ඛපත්තානි දුක්ඛා භයප්පත්තානි භය ශෝකප්පත්තානි ශෝකා වන්තු සම්බේ පිපාඤ්ඤෝ දුක්ඛපත්තානි දුක්ඛා භයප්පත්තානි භය ශෝකප්පත්තානි ශෝකා වන්තු සම්බේ පිපාඤ්ඤෝ දුක්ඛපත්තානි දුක්ඛා භයප්පත්තානි භය ශෝකප්පත්තානි ශෝකා වන්තු සම්බේ පිපාඤ්ඤෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාදමු සතං සමාදමු තුයාව නිබ්බානපත් ඉමිනා පුඤ්ඤ කම්මේ මානේ බාල සමාදමු සතං සමාදමු තුයාව නිබ්බානපත් ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාදමු සතං සමාදමු තුයාව නිබ්බානපත් සබ්බේතියෝයි වජ්ජන්තු සම්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීරකේ අතෝ නිබ්බාන සම්පත්ති නාතේ
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.